You're with SBS Radio. Find more great stories in your language at sbs.com.au.
ලංකාවේ දේශපාලන තත්ත්වය කෙමෙන් කෙමෙන් උණුසුම් වන ආකාරයක් තමයි අපිට ශ්‍රී ලංකාවෙන් ඇසෙන පුවත්වලින් වාර්තා වන්නේ. විශේෂයෙන්ම නොවැම්බර් මාසේ 16 වෙනිදා පැවැත්වීමට නියමිත එළමෙන ජනාධිපතිවරණය ඉලක්ක කරගනිමින් ශ්‍රී ලංකාවේ සියලුම දේශපාලන පක්ෂ මේ වන විට එක හැල්මේ දුවන ආකාරයක් තමයි අපිට පෙනී යන්නේ. මේ වන විට දේශපාලන ප්‍රධාන පක්ෂවල ජනපති අපේක්ෂකයන් නම් කර හමාරයි. ඔවුන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශ එළිදැක්වීමටයි මේ කාලය වෙන් වී තිබෙන්නේ. අපි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් මෙන්ම ලංකාවේ දේශපාලනයේ වාර්තා වුණු තවත් උණුසුම් මාතෘකා රැගෙන ගෙවි ගිය සතියේ ඒ කාරණා කොහොමද ලංකාවේ දේශපාලනයට බලපෑවේ කියන කාරණා පිළිබඳව කතාබහ කරන්නයි සූදානම් වෙන්නේ සතියේ ශ්‍රී ලංකේ පුවත් විමසුමෙන්. අපේ සුපුරුදු හිතවතා අපි සම්බන්ධ කරගන්නවා ශ්‍රී ලංකාවේ සිට මාධ්‍යවේදී මනෝජ් උදටියාවල. මනෝජ්, අයබුවන් සුබෝදෑසනක්.
අයබුවන් සුබෝදෑසනක් මදුර.
හොඳයි, අපි අද දවසේ අපේ කතාබහ ආරම්භ කරන්නේ එක්සත් ජාතික පක්ෂයේ එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන්. විශේෂයෙන්ම සති ගානක ප්‍රශ්නයකට පිළිතුරක් සපයමින් පසුගිය සතියේ බදාදා දවසේදී මේ සඳහා නිල වශයෙන් පිළිතුරු ලැබුණා. ඒ තමයි සජිත් ප්‍රේමදාස මහතාව එක්සත් ජාතික පක්ෂයේ එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස කෘත්‍යාධිකාරී මණ්ඩලය නම් කරනු ලැබුවා. මනෝජ්, අපි කැමති දැනගන්නට මේ වන විට එක්සත් ජාතික පක්ෂයේ සූදානම සහ ජනාධිපති අපේක්ෂකයා විදියට සජිත් ප්‍රේමදාස මහතා නම් කිරීමෙන් පසුව එක්සත් ජාතික පාක්ෂිකයන්ගේ සහ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන්ගේ මොන වගේ උනන්දුවක්ද ජනාධිපතිවරණය සම්බන්ධයෙන් මේ වන විට මතුවෙලා තිබෙන්නේ කියලා?
සෑහෙන කාලයක් කල්මරමින් ඉඳලා එක්සත් ජාතික පක්ෂය තමන්ගේ ජනාධිපතිවරණ අපේක්ෂකයා පසුගිය බ්‍රහස්පතින්ද දවසේ නම් කළා. එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ, මදතම එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායකවරයාගේ නම පක්ෂ නායක රජ වික්‍රමසිංහ මැතිතුමා විසින් කෘත්‍යාධිකාරී මණ්ඩලයට ඉදිරිපත් කිරීමෙන් පසුව කෘත්‍යාධිකාරී මණ්ඩලයේ ඒකමතිකව ඔහුගේ නම ජනාධිපතිවරණ අපේක්ෂකත්වයට යෝජනා කළා. ඊට කලින් බ්‍රහස්පතින්දා උදෑසන පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම රැස් වෙලා ඒ පිළිබඳව සාකච්ඡාවක් පැවැත්වුණා. විශේෂයෙන් මේ සාකච්ඡා ඉවර වෙලා එළියට ඇවිල්ලා නවීන් දිසානායක ඇමතිවරයා, එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායකවරයා, ඔහු කිව්වා සජිත් ප්‍රේමදාස මහත්මයාව අද සවස කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී අග්‍රාමාත්‍යතුමා සජිත් ප්‍රේමදාස මහත්මයා ජනාධිපති අපේක්ෂකයා කියලා නම් කරන්න බලාපොරොත්තු වෙනවා කියලා. ඊටත් කලින් එදා උදෑසනම පක්ෂයේ මහලේකම් අකිල විරාජකාරී වසම් මහත්මයා කිව්වේ අද බොහෝ දුරට පක්ෂ නායක පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා අපිට නම් කරන්න පුළුවන් වේවි, යම් ආකාරයකින් හරි කෙනෙක් බෙදීමක් ඉල්ලුවොතින් ඡන්දෙකට යන්න සිද්ධ වේවි, එහෙමනොත් අපේක්ෂකයා නම් කරන්න පරක් වෙනවා, නැත්නම් පසුගිය බ්‍රහස්පතින්දා දිනේම අපේක්ෂකයා නම් කරනවා කියලා සඳහන් කළා. ඉතින් කොමුණත් ප්‍රතිලිකාරී මණ්ඩලයේදී බෙදීමක් නෑ. අග්‍රාමාත්‍යවරයා පක්ෂ නායකයා විදිහට සජිත් ප්‍රේමදාස මහත්මයාගේ නම යෝජනා කරයින් පස්සේ කෘත්‍යාධිකාරී මණ්ඩලය ඒකමතිකව සජිත් ප්‍රේමදාස මහත්මයාව ජනාධිපති අපේක්ෂකයා විදිහට නම් කරා. සජිත් එනවා රැලි මාලාවක් කියලා අවසාන රැලිය පසුගිය බදාදාත් කියලා බදාදායින් පස්සේ බ්‍රහස්පතින්ද තමයි මේ එක්කාසුව එම නැත්නම් මේ එකඟතාවය ඇති වුණේ. අර ඔබ ඇව්වනේ මොකද පක්ෂයේ තක්වේ කියලා. අපි දකිනවා දැන් එක්සත් ජාතික පක්ෂය මගහැරගිය පිරිස් පවා එක්සත් ජාතික පක්ෂයට අයකතු වෙමින් යම් ආකාරයකින් මේ නැතිවරණ ව්‍යාපාරය බලගන්නවන්න සූදානම් වෙනවා. එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහලේකම්වරයෙක් වන තිස්සත්නායක මැතිතුමාට සජිත් ප්‍රේමදාස මැතිතුමා ආරාධනා කළා හැරගිය අයට එන්න කියලා කිව්වා. තිස්සත්නායක මහත්මයාව නමින්ම නම් කළා. දැන් ඔහු කියනවා තමන් සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ නැතිවරණ ව්‍යාපාරයට සහයෝගය ලබා දෙනවා කියලා. ඒත් එක්කම පසුගිය සෙනසුරාදා දවසේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ නියෝජනය කරපු SB නාවින්න මන්ත්‍රීවරයා සජිත් ප්‍රේමදාස මැතිතුමාට මැතිවරණයේදී උදව් කරන්න සහයෝගය ලබා දෙන බව කිව්වා. ඒත් එක්කම හිටපු මැටි අමතිවරු කිහිප දෙනෙක් ඒ අතරට අයිති වුණා. හිටපු රාජ්‍ය අමාත්‍යවරයෙක් වෙන අශෝක වඩිගමංගාව, හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙක් වෙන තිලක් මහලේකම්ගේ, හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙක් වෙන නියෝමාල් පෙරේරා, මේ සියලු දෙනාම ප්‍රසිද්ධියේ සජිත් ප්‍රේමදාස මැතිතුමාට සහයෝගය දක්වන්න සූදානම් කියලා එක්සත් ජාතික පක්ෂයේ පැත්තෙන් සඳහන් කළා. ඉතින් මේ සූදානමත් එක්ක මැතිවරණ ව්‍යාපාරයත් එක්ක අපි දකිනවා යම් ආකාරයකින් එක්සත් ජාතික පක්ෂය අර තිබුණු බෙදීම මගහැරලා මැතිවරණ ඉලක්ක කරගෙන වැඩසටහන් මාලාවක් ඉදිරියේදී ක්‍රියාත්මක කරන්න සූදානමක් තියෙන බව අපිට පේන්න තියෙනවා මදුර. ඒත් එක්කම දැන් අද දවසේ එක්සත් ජාතික පක්ෂයේ සියලු ආසන සංවිධායකවරුන් පිටකෝට්ටේ පක්ෂ මූලස්ථානයට කැඳවලා තියෙනවා. ජනාධිපතිවරණය ප්‍රචාර කටයුතු ගැන සාකච්ඡා කරන්න තමයි මේ කැඳවීමේ බලාපොරොත්තුව. ඉතින් මේ හමුව මේ කැඳවීමේ රැස්වීම රයින් වික්‍රමසිංහ පක්ෂයේ නායකතුමාගේ සහභාගීත්වයෙන් පවත්වන්න නියමිතව තියෙනවා. තව වැදගත් කාරණයක් මතක් කරන්න ඕනේ අතරට, ජනාධිපතිවරණ කටයුතු සඳහා එක්සත් ජාතික පෙරමුණේ ලේකම් ධූරයට රාජිත සේනාරත්න ඇමතිවරයා නම් කරලා තියෙනවා. අගමැතිතුමාගේ ප්‍රධානත්වයෙන් එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් අර්ලිගහ මන්දිරයේ පසුගිය 26 වෙනිදා පවත්වපු සාකච්ඡාවේදී තමයි රයිසේනාරත්න අමාත්‍යවරයාගේ තනතුරු දෙන්න තීරණය කරලා තියෙන්නේ. ඉතින් ජනාධිපති දුර අපේක්ෂකවරයා විදිහට සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ මැතිවරණ ප්‍රචාරණ කටයුතු මෙහිම බාර දීලා තියෙන්නේ අකිල විරාජ් සහ කබීර් හෂින් කියන මැතිවරුන්ට. ඒත් එක්කම ජනාධිපති දුර අපේක්ෂකයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සැකසීමේ කමිටුවේ සභාපතිත්වය රාජිත සේනාරත්න ඇමතිවරයාට පවරලා දීලා තියෙනවා. ඒ අනුව ඉදිරි වැඩ කටයුතු ඒ නායකත්වයන් යටතේ සිදු කරන්නත් මේ වන විට තීරණය කරලා ඉවරයි.
ඔව් මනෝජ්, සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා ජනාධිපති අපේක්ෂකයා විදිහට නම් කරාට පස්සේ විශේෂයෙන්ම ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන් විවිධාකාරයේ චෝදනා එල්ල වන්නට පටන් ගත්තා. විශේෂයෙන්ම අපි දැක්කා පසුගිය සතියේදී සුසිල් ප්‍රේමචන්ද් මහතා පවසනවා මේ සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයාට යම් කොන්දේසි පණවල තමයි මේ අපේක්ෂකත්වය ලබා දීලා තියෙන්නේ. විශේෂයෙන්ම ජනාධිපති විවරණයෙන් සජිත් ප්‍රේමදාස මහතා බැරි වෙලාවත් ජයගත හොත් ඔහුට රටපාලනය කරන්නට හම්බ වෙන්නේ නැහැ. රනිල් වික්‍රමසිංහ මහතා තමයි ඒ සියලු පාලන කටයුතු සිද්ධ කරන්න කියලා අපි මුලින්ම සුසිල් ප්‍රේමජයන්ත මහතා දක්වපු අදහස් වෙතට යොමු වෙමු.
ඔව් සජිත් ප්‍රේමදාස මහත්තයා කොයි හරි විරුද්ධ වෙලා තියෙනවා හම්බන්තොට විකුණනවට, මත්තල දෙන්න යනවට, පිරිකුණාමල හම්දා කඳුරු දාන්න යනවට, තෙල් ටැංකි විකුණනවට විරුද්ධ වෙලා තියෙනවා. කොහෙවත් නැහැ. එතුමා කී කියන්නේ මම අර භාණ්ඩ බෙදනවා, මේ භාණ්ඩ බෙදනවා, උසයට මේ රැකියාව, කොටායට මේ රැකියාව, මේවා මේ සියවසට ගැලපෙන කරුණු නෙවෙයි. දැන් රනිල් වික්‍රමසිංහ මහත්තයා කොන්දේසි දාලා නම් සජිත් ප්‍රේමදාස මහත්තයාට අපේක්ෂකත්වය දෙන්නේ. දැන් පක්ෂනායකත්වයේ රනිල් වික්‍රමසිංහ මහත්තයාට තිනකොට අගමැති වෙන්නේ ඔහු නම් දිනන්න නැති හින්දා හොඳයි. එතුමාට ඕන විදිහට තමයි කැබිනට් මණ්ඩලය නම් කරන්නේ. එතුමාට ඕන විදිහට තමයි නියෝජ්‍ය අමතිතුරු රාජ්‍ය අමතිතුරු නම් කරන්නේ. එතුමාට ඕන විදිහට තමයි රටේ මූල්‍ය පාලනය සහ අනිත් සීලු කටයුතු සිද්ධ වෙන්නේ. මේකේ පත් වෙන්නේ කවුරුපත් වුණා? රනිල් වික්‍රමසිංහ මහත්තයා නායක. එතුමා අගමැති. එතුමා තමයි මෙහෙවන්නේ.
ඔව් මනෝජ, කොන්දේසි සම්බන්ධයෙන් නැවතත් කරලියට පැමිණෙන කාලයක් බවට පත් වෙලා තියෙනවා මේ ජනාධිපතිවරණ සමය. දැන් සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයාට ඇත්තටම කොන්දේසි සහිතවද මේ අපේක්ෂකත්වය ලබා දුන්නේ කියන ප්‍රශ්නය මේ අනුව පැනනගෙනවා. අපි මේ ගැන පොඩ්ඩක් කතා බහ කරමු.
කොන්දේසි පිළිබඳව පසුගිය සතියේ ශ්‍රී ලංකාවේදී සාකච්ඡා වුණා තමයි. 26 වෙනිදා අගමැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක් පැවැත් වෙලා තිබෙනවා විධායක ජනාධිපතිතුමාගේ අහෝසි කිරීම සම්බන්ධයෙන්. මේ රැස්වීමේදී රාජිත සේනාරත් ඇමතිවරයා කියලා තියෙන්නේ සජිත් ප්‍රේමදාස ඇමතිවරයාට වැඩි වයසක් නැහැ, ඒ හින්දා විධායක ජනාධිපති ක්‍රමයේ අහෝසි කිරීම අවශ්‍ය නැහැ කියලා සඳහන් කරලා තියෙනවා. රාජිත සේනාරත් ඇමතිවරයාගේ ප්‍රකාශය අගමැතිතුමාගේ පාර්ශ්වයක් අනුමත කරාය කියලත් අපිට වාර්තා වෙනවා. දැන් ඔය කොන්දේසි ගැන කිව්වට පස්සේ තමයි මේ කාරණේ මට මතක් වුණේ. නමුත් දැන් පසුගිය බදාදා සජිත්ෙනවා රැලිය මතුගමදී පැවැත්වෙද්දී ඒකට දැඩි ප්‍රහාරයක් සජිත් ප්‍රේමදාස ඇමතිවරයා මතුගම රැලියේදී සඳහන් කළා. මේ ඒ කියන්නේ තමන් බය වෙලා කුන්දේසි වලට යටත් වෙලා කිසි දෙයක් ලබා ගන්න බලාපොරොත්තුවක් නැහැ කියන ප්‍රකාශය ටිකක් දැඩිව කිව්වා. ඊට පස්සේ හැබැයි එක්සත් ජාතික පක්ෂ මැති අමතිවරු රැස්වෙච්ච අවස්ථාවේ අරලියගහ මන්දිරයේ මේ පිළිබඳව සාකච්ඡා වෙලා තිනවා. බොහෝ දේ කියලා තිබුණේ මේක ඒ කියන්නේ මේ 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 ඒ කියන්නේ වැරදි ප්‍රවෘත්තියක් සයිස් ප්‍රේමදාස මහත්මයාට ඒ කණ්ඩායමට ගිහිල්ලා තියෙන. ඒ හින්දා ඒ ප්‍රවෘත්ති මත පදනම් වෙලා එහෙම ප්‍රකාශයක් කරාට කමක් නැහැ කියලා.
ඊයේ දවසේ නිර්මාණය වුණු ප්‍රවෘත්තියක් තුළ අද රට පුරාවටම විවිධ මාධ්‍ය ප්‍රවාහයන් හරහා සඳහන් වෙලා තිබෙනවා සජිත් ප්‍රේමදාසට කොන්දේසි සහිතව අපේක්ෂකත්වයේ බාර දුන්නයි කියලා. දායබර ජනතාවනි, සජිත් ප්‍රේමදාස වනාහි කාගේවත් රූකඩයෙක්වත් පමයෙක්වත් නොවේ. මම පැහැදිලිවම කියන්න කැමති, කොන්දේසි සහිත දේශපාලන ගමනකට සජිත් ප්‍රේමදාස කිසි දවසක කිසිසේත්ම ලෑස්ති නැතයි කියන එක මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා.
කොමුණත් අපිටත් වාර්තා වුණේ යම් ආකාරයකින් කොන්දේසි කීපය සජිත් ප්‍රේමදාස මැතිතුමාට දාලා තිනවා. ඒ කොන්දේසි විදිහට ඔහු ජනාධිපතිවරයා විදිහට පත් වුණොත් මාස 6කින් විධායක ජනාධිපතිතුරේ අහෝසි කරනවා. ඊට පස්සේ පාර්ලිමේන්තුවට බලය ලැබෙනවා. අගමැතිවරයා තමයි එතකොට ප්‍රධානත්වය අරගන්නේ. අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් කැබිනට් මණ්ඩලය තියෙනවා. මේ ආකාරයෙන් මාස 6ක වගේ කෙටි කාලයකට ජනාධිපති අපේක්ෂකත්වයේ කියන සීල් එක එවන්නක මේ ලාංඡනය විතරක් දීලා ඊට පස්සේ මාස 6කින් විධායක ජනාධිපති දුරේ අහෝසි කරලා ඊට පස්සේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා තමන්ගේ සුපුරුදු වැඩ කටයුතු කරගෙන යයි. ඒ සඳහා සයිස් ප්‍රේමදාස් මහත්මයාව යම් ආකාරයෙන් පාවිච්චි කරන්න හදන විදිහ කොන්දේසි ප්‍රමාණයක්ද මේ ඉදිරිපත් වෙන්නේ කියලා සඳහන් වුණා. එහෙම මාධ්‍යත් වාර්තා කරා එහෙම කොන්දේසි තියෙනවා කියලා. නමුත් පසුව මේ පිළිබඳව අදහස් දක්වලි සයිස් ප්‍රේමදාස් මහත්මයාට කිසිම බාධාවක් නැහැ, කිසිම කොන්දේසියක් නැහැ, තමන් පක්ෂයේ විදිහට වැඩපිළිවෙල ඉදිරියට කරගෙන යනවා කියලා. දැන් කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස් වෙන්න කලින් විශේෂයෙන් මේ අග්‍රාමාත්‍ය ධුරේ පක්ෂ නායකත්වයේ මේ වගේ කාරණා සම්බන්ධෙලුත් සාකච්ඡා වෙලා තියෙනවා. සයිත් ප්‍රේමදාස මහත්මයාගේ පාර්ශවයේ නියෝජනය කරන මැතිඅමතිවරුත් එතන ඉඳලා තියෙනවා. එතකොට රංජිත් මද්දුම බණ්ඩාර, මලික් සමරවික්‍රම, කබීර් හෂි මේ වගේ අයත් ඉඳලා අගමැතිතුමා යම් අවස්ථාවක සඳහන් කරයි කියලත් වාර්තා වෙනවා. ඒ කියන්නේ තමන් මේ තනතුරු අතහැරලා යන්න වගේ තත්ත්වයක් එහෙම බලාපොරොත්තුවක්ද තියෙන්නේ කියලා. නමුත් අර මම කලින් කියපු ජ්‍යෙෂ්ඨ සලහන් කරලා තියෙනවා මේ පක්ෂ නායකයා විදිහට අගමැතිතුමා විදිහට මේ කටයුතු වලට මූලිකත්වයේ අරගෙන පළපුරුදු අධ්‍යක්ෂින් කියන නායකයෙක් විදිහට රනිල් වික්‍රමසිංහ මහත්මයා කටයුතු කරන එක වැදගත්. ඒ හින්දා ඒවා සම්බන්ධයෙන් ගැටලුවක් නැහැ. ජනාධිපතිවරණය විතරයි තියෙන්නේ. ඒ අපේක්ෂකත්වය මත පදනම් වෙලා ඒ ගමන ඉස්සරහට යමු කියලා සයිත් ප්‍රේමදාස් මහත්මයාට හිතවත් කටයුතු කරන ජ්‍යෙෂ්ඨයෙකුත් සලහන් කරලා තියෙනවා. මාධ්‍ය හමුවකදී සයිත් ප්‍රේමදාස ඇමතිවරයාත් කිව්වේ මේ ජනාධිපතිවරණය සම්බන්ධයෙන් ප්‍රශ්නයක් විතරයි, ජනාධිපතිවරණය පිළිබඳව විතරයි මේ වෙලාවේ කටයුතු කරන්නේ, කිසි ප්‍රශ්නයක් නෑ. අගමැතිතුමා ග්‍රාමාත්‍ය දුරේ ඉන්නවා. මේක ජනාධිපතිවරණය මිසක් මහමැතිවරණ සම්බන්ධ කාරණයක් නෙවෙයි කියලා ඔහු සඳහන් කළා. ඉතින් දැනට වාර්තා වෙන විදිහට කොන්දේසි කියලා කිව්වත් එහෙම කොන්දේසි නෑ කියන අදහසක් තමයි දැනට සමාජගත වෙලා තියෙන්නේ. මතුර
හොඳයි. අපේ මීළඟ අවධානය යොමු වන්නේ පසුගිය සතියන්තයේදී පැවති මෛත්‍රීපාල සිරිසේන, මහින්ද රාජපක්ෂ, වැසිල් රාජපක්ෂ සහ ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරු අතරේ පැවති සාකච්ඡා පිළිබඳව, විශේෂයෙන්ම එළඹෙන ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහය මොන ආකාරයෙන්ද ලැබෙන්නේ පොහොට්ටුවට කියන කාරණා පිළිබඳව තමයි මෙහිදී සාකච්ඡා වුණේ. මනෝජ, මේ කාරණාව අපි පසුගිය සතියේදීත් කතා බහ කරා. විශේෂයෙන්ම නායකින් අතර සාකච්ඡාවට ඉදිරියේදී පැවැත්වීමට නියමිතයි කියන කාරණාව යටතේ. නමුත් ඊයේ දවසේදී අපිට වාර්තා වුණා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා කුරුණෑගල රැස්වීමකදී පවසනවා මේ පොහොට්ටුව තවමත් නම්මශීලී නැහැ, පොහොට්ටුව තව නම්මශීලී විය යුතුයි සඳහනයකට පැමිණෙන්න කියලා. මේ කාරණාව හරහා අපිට යම්කිසි ඉඟියක් සැපයෙනවා මේ සාකච්ඡාවල මොනවද සිද්ධ වුණේ කියලා. මොකද මේ සාකච්ඡාවල තිබ්බ තොරතුරු මං හිතන්නේ මනෝජ් තාමත් ප්‍රසිද්ධ මාධ්‍යයට ඇවිල්ලා තිබුණේ නැහැ.
ඔව් මදුර, දැන් ඔබ කිව්වා වගේ ජනාධිපතිතුමා, හිටපු ජනාධිපතිතුමා, බැසිල් රාජපක්ෂ හිටපු ඇමතිවරයා, ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති අපේක්ෂකතුමා මේ කණ්ඩායමකට වෙලා සාකච්ඡා කළා. ඒ පිළිබඳව කතා කරේ මොනවද කියන නිශ්චිත තොරතුරක් අපිට ලැබුණේ නැහැ. ඒත් එක්කම ඊයේ දිනේ කුරුණෑගල පැවැත්වුණා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ රැස්වීමක්. එතකොට ඒක කුරුණෑගල සමුළුව විදිහට නම් කරලා තිබුණා. මේ සමුළුවේදී ජනාධිපතිතුමා ප්‍රසිද්ධියේ සඳහන් කළා ගෝඨාභය රාජපක්ෂ මහත්මයාත් එක්ක එකතු වෙලා යම් වැඩපිළිවෙලක් එක්ක සහයෝගයෙන් ගමන් කිරීමේ ගැටලුවක් නැහැ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට. නමුත් පොහොට්ටුවට ඡන්ද දෙන්න අපිට බෑ කියලා මම මේ ඒකත් එක්ක ලොකු කතාවක් ජනාධිපතිතුමා සඳහන් කළේ. දැන් ගොඩක් වෙලාවට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර සාකච්ඡා යම් මට්ටමකට ඇවිල්ලා තියෙනවා. කණ්ඩායම් දෙකකට එකතු වෙයි වගේ තැනක හිටියේ. ඉතින් මේ වගේ වෙලාවක ජනාධිපතිතුමා කරපු මේ ප්‍රකාශයත් එක්ක ඒ සහයෝගය, ඒ සම්බන්ධතාවයට මොකද වෙන්නේ කියන ගැටලුව ආයෙත් තියෙනවා. දැන් අද දවසේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විශේෂ මධ්‍යම කාරක සභා රැස්වීමක් තියෙනවා. මෙහිදී අවසාන තීරණයක් ගනී කියලා යම් බලාපොරොත්තුවක් තිබුණා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉතිරි වෙලා ඉන්න සීමිත මන්ත්‍රීවරුන් අතර රංජිත් සීමලා පිටියේ, නිමල් සිරිපාල ද සිල්වා වැනි ජේෂ්ඨයින් සඳහන් කරන්නේ පොදුජන පෙරමුණත් එක්ක එකතු වෙලා ගමන් කරමු කියන වගේ අදහසක් ඉති. මේ අදහස් යම් මතකැටුම් දක්වා ඉදිරියට ගිය අවස්ථා අපි දකිනවා. ඒ කියන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට මේ වෙලාවේ ගන්න පුළුවන් හොඳම තීරණය පොදුජන පෙරමුණත් එක්කතු වෙලා කටයුතු කිරීම කියලා රංජිත් සීමලා පිටියේ මන්ත්‍රීවරයා පහුගිය 27 වෙනිදා මාධ්‍ය හමුවකදී සඳහන් කළා. පක්ෂයේ මහ ලේකම්වරයා විදිහට දයාසිරි ජයසේකර මැතිතුමා ප්‍රකාශයට එරෙහිව අදහස් දැක්වීමත් එක්ක සීමලා පිටියේ සහ දයාසිරි ජයසේකර මන්ත්‍රීවරුන් අතර උණුසුම් වචන හුවමාරුවකුත් ඇති වුණා කියලා තමයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන්නේ. කොමුණක් පක්ෂ මූලස්ථානයේ තියපු මේ වගේ මාධ්‍ය හමුවකදී සීබලා පිටි මන්ත්‍රීවරයා ඒ වගේ ප්‍රකාශයක් කිරීම ගැළපෙන්නේ නැහැ කියලා තමයි සඳහන් කරලා තියෙන්නේ. විශේෂයෙන්ම පොදු ජන පෙරමුණක් එක්ක සන්ධානගත වෙන්න කොණ්ඩේසි ඉදිරිපත් කරන්නත් මේ වගේ ප්‍රකාශ නිසා එහෙම තියෙන අවස්ථාවක් අහිමි වෙලා යනවා කියලා දෑසිරි ජයසේකර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම්වරයා පෙන්වා දීලා තියෙනවා. දැන් විශේෂයෙන්ම පහුගිය සඳුදා ජනාධිපතිතුමායි ඒ කියන්නේ ජනාධිපතිතුමාගේ උපදේශයෙන් නිමල් සිරිපාල, රංජිත් සීමලාපිටිය, තුලංග සුමතිපාල කියන මන්ත්‍රීවරු පොහොට්ටුවයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර අත්සන් කරන නියමිත ලියවිල්ල සකස් කරලා තියෙනවා. ඒ ලියවිල්ල මේ සකස් කරලා මූලික කෙටුම් පතක් එක්ක නිමල් සිරිපාල, රංජිත් සීමලාපිටිය, තිලංග සුමතිපාල කියන මන්ත්‍රීවරු ජනාධිපතිතුමා හම්බෙලා තියෙනවා. මෙතනට මහින්ද අමරවීර සහ දයාසිරි ජයසේකර මන්ත්‍රීවරුත් ඇවිල්ලා තියෙනවා. මේ මේ ලියවිල්ලට ජනාධිපතිතුමාත් යම් සංශෝධන කීපයක් එකතු කරලා තියෙනවා. ඒ සංශෝධනත් එක්ක සකස් කරපු ලියවිල්ල පහුගිය බදාදා ජනාධිපතිතුමා හමු වෙලා මේ කණ්ඩායම දීලා තියෙනවා. ඉතින් මේ ලියවිල්ලත් එක්ක අවසාන තීන්දුව අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාවේදී ගනී කියන බලාපොරොත්තු තියෙන. නමුත් මේ තීරණය මොන වගේද කියන එකට පොඩි ගැටලු සහගත තත්ත්වයක් මේ වෙනකොට මතුවලා තියෙන කුරුණෑගල ජනාධිපතිතුමා කරපු ප්‍රකාශයත් එක්ක.
ඊයේ උදේ මහින්ද රාජපක්ෂ මහත්මයායි, ගෝඨාභය රාජපක්ෂ මහත්මයායි, බැසිල් රාජපක්ෂ මහත්මයායි තුන් දෙනාම ජනාධිපති ලේකම් කාර්යාලයේ මමයි අපි හතර දෙනා සාකච්ඡා කළා මේ සන්ධානය හැදීමේ පසුබිම පිළිබඳ. මං අපේ මධ්‍යම කාර සභාවේ මතය කිව්වා, අපේ පාර්ලිමේන්තු කණ්ඩායමේ මතය මම කිව්වා, අපේ ප්‍රාදේශ සභා මන්ත්‍රීවරුන්ගේ මතය මම කිව්වා, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ගමේ ඉන්න මිනිහාගේ මතය මං ඒගොල්ලන්ට කිව්වා. මං කිව්වා ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට ඡන්දෙ දෙන්න අපිට පුළුවන් ජාතික වැඩපිළිවෙලක් හදාගෙන ඇති කරගන්න ඒකකත්වයක් තුල, නමුත් පොහොට්ටුව ලකුණට ඡන්දෙ දෙන්න අපිට පුළුවන්කමක් නැහැ කියලා අපි කිව්වා. ඒක නිසා මම කිව්වා පොදු ලකුණකට එන්න අපිට එකතු වෙන්න පුළුවන්. මම මේ ඒගොල්ලන්ට කරපු උදව් උපකාර පාර්ලිමේන්තුවේ තියාගන්නේ විපක්ෂ නායක කරපු ඒවා, අගමැති කරපු ඒවා, මේ ඔක්කොමයි මං කිව්වේ. මෙච්චර දේවල් කරපු අපි ඉදිරිපත් කරන යෝජනාවට පොහොට්ටුවේ නම්‍යශීලී භාවයක් තිබිය යුතුයි සන්ධානයක් හදනවා නම්.
ඒත් එක්කම මතුර සඳහන් කරන්න ඕනේ දැන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නායකයෝ ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් තමන්ගේ ස්ථාවරය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා විදිහට මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට දැනුම් දීලා තියෙනවා. ජනාධිපති කාර්යාලයේ පසුගිය 28 වෙනිදා දවල් පවත්වපු සාකච්ඡාවකදී තමයි මේ අදහස ඉදිරිපත් කරලා තියෙන්නේ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් මේ මහින්ද රාජපක්ෂ මහත්මයා, එතකොට රැසිල් රාජපක්ෂ මහත්මයා සහ ගෝඨාභය රාජපක්ෂ මහත්මයා එකතු වුණු රැස්වීමේදී තමයි දීලා තියෙන්නේ මේ පොදුජන පෙරමුණේ නායක සඳහන් කරලා තියෙන්නේ. කියන්නේ ඉදිරි ජනාධිපතිවරණයේදී අපි පෝට්ටුවෙන් තරග කරලා ඉස්සරහා මහමැතිවරණයකදී වෙනත් ලකුණකින් තරග කරමු, ඒ සඳහා සාකච්ඡා කරලා දෙපාර්ශ්වය අවසන් එකඟතාවක් ඇති කරගමු කියලා සඳහන් කරලා තියෙනවා. ජනාධිපතිතුමා මේකට ප්‍රතිචාර විදිහට කියලා තියෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායමෙන් තමන්ට යම් විමසීමක් කරන්න ඕන. ඒ අනුව දැන් මේ අද පැවැත්වෙන මධ්‍යම කාරක සභා රැස්වීමේදී ඒ සම්බන්ධයෙන් තීරණයක් ගන්නවා කියලා තමයි ජනාධිපතිතුමා සඳහන් කරලා තියෙන්නේ. ඒ තීරණය මොකක්ද කියන එකට ඒ කියන්නේ එක පැහැදිලි නොවන ඉඟියක් තමයි කුරුණෑගලින් අපිට ලැබුණේ. පොහොට්ටුවට ඡන්ද දෙන්න අපි සූදානම් නැහැ කියන ප්‍රකාශයත් එක්ක මදුර.
ඔව් මනෝජ, දැන් ඊළඟට මෙතනදී තවත් අතුරු කාරණයක් මතුවෙනවා. මේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා බැරි වෙලාවත් ජනාධිපතිවරණයට ඉදිරිපත් වුණේ නැත්නම් ඉදිරියේදී මෛත්‍රීපාල සිරිසේන දේශපාලඥයාගේ භූමිකාවට මොන වගේ අනාගතයක්ද උරුම වන්නේ කියන කාරණාව සම්බන්ධයෙන්. නමුත් ඔහු පහුගියදා පොළොන්නරුවේදී තවත් ප්‍රකාශයක් කරන, මේ මගේ ශරීර සෞඛ්‍ය තාමත් හොඳට තියෙනවා, මම සෞඛ්‍ය සම්පන්නව ඉන්නවා, මට විශ්‍රාමයාමට කිසිම අවශ්‍යතාවක් නැහැ කියලා. අපි මුලින්ම ඒ කතාවට සවන් දීලා ඉමු.
දැන් සමහර අය හිතන්න පුළුවන් දැන් හෙට අනිද්දා ජනාධිපති ඡන්දයක් තියෙනවා, මම ඉල්ලනවායි කියලා දැනුම් දීලා නැහැ. ඒක නිසා ඉතින් මේ මිනිස්සයා මෙතනින් ඉවරයි කියලා හිතරෝ ඇති. ලබන දෙසැම්බර් මාසෙන් පස්සේ මම තවත් පියවරක් තියෙනවා, රටේ සංවර්ධනයට වගේම පොළොන්නරුවේ සංවර්ධනයට අලුත් වාර්තාවක් පිටවන්න. මම එහෙම විශ්‍රාම යෑමේ උවමනාවක් නැහැ. මගේ සෞඛ්‍ය තත්ත්වය බොහොම හොඳයි.
ඔව් මනෝජ, මම කැමති මේ කතාව හරහා ලොකු පණිවිඩයක් දීලා තියෙනවා, නැත්තම් යටිපෙලේ යම්කිසි ලොකු බරක් තිබෙනවා කියලා අපිට හැඟීමක් එනවා. මේ යම් හේකින් ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවුනොත් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා වගේ නැවතත් මන්ත්‍රී ධූරයක් ලබාගෙන ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට පැමිණෙනවාද කියන කාරණාව තමයි මෙහිදී මතුවන ප්‍රධාන කාරණාව බවට පත් වෙලා තියෙන්නේ. මේ සම්බන්ධයෙන් යම් තොරතුරක් මේ වෙනකොට වාර්තා වෙලා තිබෙනවද?
ඔව් මදුර. ඒ කියන්නේ එතරම් ලොකු බලාපොරොත්තුවක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට තියෙන බවක් පේන්නේ නැහැ. අර අපි කතා කරපු කුරුණෑගල සමුළුවේදී පක්ෂ මාලිකම් දෑසිරි ජයසේකර මැතිතුමත් ලක්ෂ 9ක විතර ඡන්ද ප්‍රමාණයක් ගැන අදහසක් කියාගෙන තමයි කතා කරේ. එවැනි ඡන්ද පදනමක් එක්ක ජනාධිපතිවරයෙක් ජයගන්න නොහැකි බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අවබෝධ කරගෙන තියෙන බව පේන්න තියෙනවා. නමුත් මේ තීරක බලවේගයක් රිමෝට් එකක් අතේ තියාගෙන වැඩ කරන බවක් තමයි පේන්න තියෙන්නේ. මේ ඒ කියන්නේ දිනන පක්ෂයකට 150ක ඡන්ද ප්‍රමාණයක් අරගන්න අවශ්‍ය වෙන පසුබිම සකස් කිරීමේදී ඊට සහායට එකතු වෙන කණ්ඩායමක් විදිහට තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කටයුතු කරන්න යන්නේ කියලා දැන් අපිට හැඟී යනවා. අර ඔබ කිව්වා වගේ ඔය අපි අහපු ප්‍රකාශයත් එක්ක ආයෙමත් ඉතින් එහාට මොකද්ද කරන්න කියන ගැටලුව තමයි තියෙන්නේ. කොහොමත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපති අපේක්ෂකයා විදිහට ගෝඨාභය රාජපක්ෂ මහත්මයා නම් කරලා තියෙනවා. අගමැති අපේක්ෂකයා විදිහට නම් කරලා තියෙනවා මහින්ද රාජපක්ෂ මහත්මයා. එක්සත් ජාතික පෙරමුණ කණ්ඩායමක් දැන් රනිල් වික්‍රමසිංහ මැතිතුමා සහ හයිත් ප්‍රේමදාස මහතා අතර සාකච්ඡාවක ඉන්නවා. ඉතින් එහෙමනම් ජනාධිපති සහ අගමැති දුර සම්බන්ධයෙන් ප්‍රධාන පාර්ශ්ව අතර එහෙම ලොකු බලාපොරොත්තුවක් දැනට නැහැ. නමුත් ඊයේ දිනේ වාර්තා වෙන විදිහට එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් අගිල විරාජකාරයව සම්මැතිතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්වරයා විදිහට දැසිරි ජයසේකර මැතිතුමාට ලිපියකින් දන්වලා තියෙනවා කියලා වාර්තා වෙනවා. ජනාධිපතිවරණය සම්බන්ධයෙන් සාකච්ඡා කරන්න සූදානම් කියලා දැන් දිනන්න ඡන්ද හදාගන්න එපා. ඒ සඳහා වන වැඩපිළිවෙලක තව මේ කණ්ඩායම් ඉන්නේ. ඉතින් ඒ පිළිබඳව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සලකා බලන්න සූදානම් කියලා මේ කියවුණා. ඉතින් තව ජන බලවේග ඉදිරිපත් වෙලා තියෙන ජනාධිපති ඉදිරිපත් වෙන්න එවැනි පාර්ශ්වයකට සහයෝගය ලබා දීලා එතනින් ඉදිරියක් ලබා ගැනීමද ඒ තත්වය පැහැදිලි නෑ. ජනාධිපතිතුමා ඔයෙන් විශ්‍රාම යන සූදානම් නැති බවක් සඳහන් කරා තමයි. දැන් මේ තියෙන තත්වයත් එක්ක එහෙමනම් ක්‍රියාකාරී දේශපාලනට එන්න වෙන්නේ පාර්ලිමේන්තුවට ආයෙමත් ඇවිල්ලා ඇමතිවරයෙක් විදිහටද මන්ත්‍රීවරයෙක්ද විදිහටද කියන කාරණේ ඉදිරියේදී සාකච්ඡා කරලා විසඳා ගත යුතු ප්‍රශ්නයක් වෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහාය කාටද ලබා දෙන්නේ කියන තීරණයත් එක්ක මට හිතෙන්නේ මදුර.
ඔබ රැඳී සිටින්නේ SBS සිංහල සේවයේ ගෙනෙන ශ්‍රී ලාංකීය පුවත් විමසුම සමග. විශේෂයෙන්ම පසුගිය සතියේ ශ්‍රී ලංකාවේ දේශපාලනයේ වර්තා වූ උණුසුම් සහ වැදගත් තොරතුරු එකට කැටි කරගෙන එන මිනිත්තු කිහිපය අපි සම්බන්ධ කරගෙන සිටින්නේ ශ්‍රී ලංකාවේ සිට මාධ්‍යවේදී මනෝජ් උදටියාවල. මනෝජ්, අපි තවත් වැදගත් ප්‍රවෘත්තියක් පිළිබඳව ඊළඟට අවධානය යොමු කරමු. ඊයේ සවස් භාගයේදී තමයි මේ කාරණාව වාර්තා වුණේ. තවත් පුළුල් පෙරමුණක් පිළිබඳව පසුගිය සති කිහිපය තුළදී ශ්‍රී ලංකාවෙන් වාර්තා වුණා. ඒ තමයි මේ ජාතික ජනතා ව්‍යාපාරය. ජාතික ජනතා ව්‍යාපාරය තම ජනාධිපති අපේක්ෂකයා ඊයේ දවසේදී නිල වශයෙන් නම් කරනු ලැබුවා. ඔහු තමයි අන් කවුරුකවත් නෙවෙයි හිටපු යුද හමුදාපතිතුමා මහේෂ් සේනානායක මහතා. විකල්ප බලවේග වලට ප්‍රධාන භූමිකාවක් උසුලන්නට තිබෙන ජනාධිපතිවරණයක් බවට අපි මුලින්ම මේ ජනාධිපතිවරණය හඳුන්වනු ලැබුවා. මෙතනදී තවත් ප්‍රශ්නයක් මතුවෙනවා. ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඡන්ද කඩන්නටද නැත්නම් පුහුට්ටුවේ ඡන්ද කඩන්නටද මේ ජාතික ජනතා ව්‍යාපාරයේ අරමුණු කරගෙන සිටින්නේ කියන කාරණා පිළිබඳව බොහෝ දෙනෙක් කතාබහ වෙනවා, විශේෂයෙන්ම ශ්‍රී ලංකාව වගේම ජාත්‍යන්තරයේ. දැන් ඇත්තටම මහේෂ් සේනානායක සහ ජාතික ජනතා ව්‍යාපාරයේ භූමිකාව පිළිබඳව පොඩ්ඩක් අපි කතා බහ කරමු මේවර ජනාධිපතිවරණයේදී.
ජාතික ජනතා ව්‍යාපාරය සමන්ගේ අපේක්ෂකයා විදිහට හිටපු යුද හමුදාපති ජෙනරල් මහේෂ් සේනානායක මහත්මයාව නම් කළා. ප්‍රධාන දේශපාලන ධාරාවන් එපා වෙලා ඉන්න මේ දේශපාලන මඩගුගුරුව තුළ ජනතාවට කියන්නේ හිතුමතේ අදහස් යෝජනා ප්‍රතිපත්ති ඉදිරිපත් කරලා ඒවා ක්‍රියාත්මක කරන්නේ නැතුව ඒවට ප්‍රතිවිරුද්ධව ගමන් කරලා ජනතාව මැතිවරණවලදී මුලා කරනවාය කියලා චෝදනාවලු දේශපාලනඥයින් වෙනුවට විකල්පයක් ගොඩනගන්න සමාජය තුළම සංවාදයක් කතිකාවක් නිර්මාණය වෙලා තිබුණා. ඉතින් ඒ සඳහා සුදුසු පුද්ගලය හොය හොය හිටියා. අපි දැක්කා ශිරාණි බණ්ඩාරනායක හිටපු අගවිනිසුරුවරිය වෙන්න පුළුවන්, ඒ මන් නැත්තම් නාගානන්ද කොළිතුවක්කු මහත්මයා වෙන්න පුළුවන්, හිටපු සොලිසිටර් ජෙනරාල් දිවෘක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මිය වෙන්න පුළුවන්. මෙවැනි අයගේ නම් කීපයක් යෝජනා වුණා. එතකොට ඒ අය අතරින් ඒ කණ්ඩායම නියෝජනය කරමින් තමයි ඔය ජාතික ජනතා ව්‍යාපාරයේ තමන්ගේ ජනාධිපති අපේක්ෂකයා විදිහට මහේෂ් සේනානායක මහත්මයාව ඊයේ සුගතාස ක්‍රීඩාංගණයේ තියපු ජාතික ජනතා ව්‍යාපාරයේ විශේෂ සමුළුවේදී එළි දැක්වීමක් සිද්ධ කළේ. ඊට පස්සේ ප්‍රධාන මාධ්‍ය ඔස්සේ, සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රවෘත්ති මැවෙන්න ගත්තා මේ පොහොට්ටුවේ ඡන්ද ව්‍යාපාරයට එරෙහිව මේ ඡන්ද කඩන්නද ඉදිරිපත් වුණේ කියලා. නමුත් මීට පෙර සිටම මේ පිළිබඳව සාකච්ඡාවක් තිබුණා. ඒකෙන් වන බලපෑම ඒ අපේක්ෂකයන්ට කොතරම්ද කියන එක මත තමයි මේ සංවාදය ආයමත් ඇති වෙලා තියෙන්නේ. ඇත්තටම මේ ශ්‍රී ලංකාවේදී අපේ රටේ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයෙක් පසුගිය සතියේ මාත් සමග පැවැත්වෙච්ච සම්මුඛ සාකච්ඡාවකදී අදහස් දක්වමින් සඳහන් කළේ දැන් මේ පොඩි පොඩි කණ්ඩායම් ඉදිරිපත් වෙලා ඡන්ද ලක්ෂ 10ක් විතර ඔවුන් කඩා ගත්තොත් එහෙම නැත්නම් ඔවුන් ලබා ගත්තොත් මේක නැතිවන්න ප්‍රතිඵලයට යම් බලපෑමක් එල්ල කරනවා. එතකොට මේ 50% කියන ඡන්ද ප්‍රතිශතයට ගැටලුවක් වෙනවා කියලා. දැන් ප්‍රබලව මේ අපේක්ෂකයන් ඉදිරිපත් වීම ඒ කණ්ඩායම් වලට විසර දෙයක් එබ නැත්නම් ජයග්‍රහණයට බාධාවක් තමයි. ඒ මත තමයි මේ ප්‍රකාශයන් සිද්ධ වෙන්නේ. නමුත් ඔහු අපේක්ෂකයෙක් ඉදිරිපත් වෙනවා, ඔහුට ආකර්ෂණය වෙන ඡන්ද ප්‍රමාණය ඔහුට ලැබෙනවා. එය ප්‍රධාන අපේක්ෂකයන්ට ගැටලුවක් වෙන්න පුළුවන්. අර කලින් සඳහන් කළා වගේ ඡන්ද ලක්ෂ 10ක් 12ක් ගැලවිලා ගියොතින් විකල්ප කණ්ඩායම් ලබා ගත්තොතින් මේ 50% ඡන්ද ප්‍රතිශතයට ප්‍රධාන අපේක්ෂකයන්ට ගැටලුවක් වෙන්න පුළුවන් වත්.
හොඳයි. ඊයේ දවසේදී ඒ ජාතික ජනතා ව්‍යාපාරය හිටපු යුද හමුදාපතිතුමා ජෙනරාල් මහේෂ් සේනානායක මැතිතුමාව නම් කිරීමෙන් අනතුරුව ඔහු ප්‍රසිද්ධ මාධ්‍ය අදහස් දැක්වුවේ මෙන්න මේ ආකාරයෙන්.
මෙම තීරණය සාමූහික තීරණයක්. මේ දිමා බලාපොරොත්තු වෙන්නේ ඔබ සමග එකතු වී මේ රට හදන්නට මිස මට පෞද්ගලිකව මේ රටේ ජනාධිපති වීමට නොවේ. ඊට වඩා දේවල් මට ලබා ගන්නට තිබුණා මගේ සේවා කාලයෙන් පසු. මා සෑම දෙයක්ම පසකලා අද මේ පැමිණිලා ඉන්නේ ඔබත් සමග මේ ගමන යන්න අපේ අනාගත දරුපරුවන් වෙනි. මම මේ අවස්ථාවේ ඉදිරිපත් වෙනවා ඔබලාගේ සුවාදීන අපේක්ෂකයා ලෙස. ජාතික ආරක්ෂාවට මා දකින ආකාරයට අවශ්‍ය වන්නේ මේ සංහිඳියාව. ජාතීන් අතර තිබිය යුතු එකඟතාවය. එම සංහිඳියාව මේ රටේ ඇති කළ හැක්කේ පක්ෂ දේශපාලනයකින් නොවේ. එය කළ හැක්කේ මෙවැනි ස්වාධීන රාජ්‍ය නායකයෙකුට පමණයි.
ඔව් මනෝජ්, අපි ඊළඟට පොඩ්ඩක් කතාබහ කරමු. විශේෂයෙන්ම දැන් මේ වන විට ප්‍රධාන පක්ෂවල සහ විකල්ප කණ්ඩායම්වල ප්‍රධාන ජනාධිපති අපේක්ෂකේ නම් කර හමාරයි. මේ ජනාධිපති අපේක්ෂක පෝලිම නැත්තම් ජනාධිපති අපේක්ෂක ලයිස්තුව පිළිබඳව ජනතාවට මේ වන විට පැහැදිලි අවබෝධයක් තිබෙනවා. අපි ඒ පිළිබඳව සාරාංශයක් ඉදිරිපත් කරොත්.
දැන් මේ වෙනකොට පසුගිය සිකුරාද වෙද්දී ජනාධිපතිරට ඉදිරිපත් වන අපේක්ෂකී නට දෙනෙක් අප මුදල් තැන්පත් කරලා තියෙනවා මදුර. දැන් ඉදිරි සතියේදී අප මුදල් තැන්පත් කරන්න නියමිතව තියෙනවා. දැන් ශ්‍රී ලංකා පොජ්ජන පෙරමුණෙන් ගෝඨාභය රාජපක්ෂ, ඒත් එක්කම අජන්තා පෙරේරා, ආර්යවංශ දිසානායක මේ වගේ කීප දෙනෙක් අප මුදල් තැන්පත් කරා. එතකම සජිත් ප්‍රේමදාස, අනුර කුමාර දිසානායක මහත්වරුන් සඳහන් කරා ජනාධිපති ඉදිරිපත් වෙනවා කියලා. ඒත් එක්කම අපේ රටේ ප්‍රකට ව්‍යාපාරිකයෙක් වෙච්චි රොහාන් පල්ලිවත්ත මහත්මයා ජනාධිපතිවරණය පිළිබඳව යම් සාකච්ඡාවක් හිටියා. ඔහු ඉදිරිපත් වෙන්න බලාපොරොත්තුවක් තියෙනවා කියලා කියවෙනවා. ඒත් එක්කම උතුර හිටපු මහ ඇමති විග්නේශ්වරන් මහත්මයා, ඔහුත් ජනාධිපතිට ඉදිරිපත් වෙන්න බලාපොරොත්තුවක් තියෙනවා කියලා තියෙනවා. දැන් මහේෂ් සේනානායක මහත්මයාගේ ඉදිරිපත් වීම පිළිබඳව අවසන් තීරණය ඊයේ දිනේ ගන්නවා කියලා මීට පෙර වාර්තා වුණා. ඔහු ඒ තීරණය ඊයේ ගත්තා. ඔහු ජාතික ජනතා ව්‍යාපාරය ඉදිරිපත් කරමින් මේ මැතිවරණයට ඉදිරිපත් වෙනවා. ඔහුට සර්වෝදය ව්‍යාපාරය, ඒ ඇතුළත තවත් සංවිධාන කීපයක සහයෝගය ලැබිලා තියෙනවා. ඊට පුබිගෙන සාධිපතිවරයා, ඒත් එක්කම අජිත් කොළොන්නි මහත්මයා මේ කණ්ඩායම් මේ අයට සහයෝගය ලබා දෙන්න සූදානම් වෙලා තියෙනවා. ඉතින් මේ අනුව දැනට අප මුදල් 8 දෙනෙක් තැන්පත් කරලා තියෙනවා. තව කීප දෙනෙක් අප තැන්පත් කරලා කරකවදින්න සූදානමක් තියෙනවා. එතකොට මෙවර මේ බැලට් පේපර් එක ටිකක් දිග වෙන හැඩක් තමයි පේන්න තියෙන්නේ. අපේක්ෂකයන් ප්‍රමාණය වැඩිවීම සහ මේ කණ්ඩායම් අතර යම් ඡන්ද ප්‍රමාණයක් බෙදී යාමේ ඉඩකඩකුත් තියෙනවා මදුර. අපි දන්නේ නැහැ ඊට කෙටි කාලයක් ඇතුළත මැතිවරණ ව්‍යාපාර වෙනස් වෙනවා. මේ යම් අපේක්ෂකයෙකුට තමන්ගේ මැතිවරණ ව්‍යාපාරය තුළ වැඩියෙන් නියම විදිහට ජනතාවට ආමන්ත්‍රණය කරන්න ලැබුණොත් ඒ යම් දේශපාලන වෙනසක් කරන්න පුළුවන් වේවිද කියන ප්‍රශ්නයක් තියෙනවා. ඒක ශ්‍රී ලංකාව වගේ රටක ටිකක් කරන්න අමාරු දෙයක්. නමුත් අපි බලමු මොනවද ඉස්සරහට සිද්ධ වෙන්නේ කියලා.
අපි ඊළඟට අවධානය යොමු කරන්නේ ලැබෙන ජනාධිපතිවරණයේදී මේ සුළු පක්ෂවල සහයෝගය මොන අපේක්ෂකයාට ලැබෙන්නේ කියන කාරණාව සම්බන්ධයෙන් විශේෂයෙන්ම තොණ්ඩමන් මන්ත්‍රීතුමාගේ කණ්ඩායම වගේම විශේෂයෙන්ම දෙමළ සංධානයේ සහයෝගය අතිශය ප්‍රබල කාරණාවක් පත් වෙලා තියෙනවා සහ විශේෂයෙන්ම මුස්ලිම් ඡන්ද මෙතනදී තවත් ප්‍රබල භූමිකාවක් රඟ දක්වනවා කියලා තමයි අපිට වාර්තා වෙන්නේ. මනෝජ්, මේ වන විට මේ සුළු පක්ෂවල සහයෝගය සම්බන්ධයෙන් වාර්තා වන අලුත්ම තත්ත්වය කොහොමද?
ඔව් දැන් දෙමළ ජාතික සංධානයේ සුමන්ත්‍ර ජීවන් මන්ත්‍රීවරයා ඊයේ මුලදී වල තිබිච්ච රැස්වීමකදී සඳහන් කරලා තිබුණා තමන් කාටද නිල වශයෙන් සහයෝගය ලබා දෙන්නේ කියලා තාමත් පක්ෂයක් විදිහට තීරණය කරලා නැහැ. තමන්ගේ ඒ කියන්නේ උතුරේ ප්‍රශ්නයට විසඳුම් ලබා දෙන්න ඔවුන්ගේ තියෙන සූදානම මොකක්ද කියලා සියලු අපේක්ෂකයන් එක පුළුවන් නම් ඔවුන් සාකච්ඡා කරලා ඊට පස්සේ තමයි ඔවුන්ගේ තීරණය ගන්න කියලා සුමන්තිරන් මන්ත්‍රීවරයා උපරිම සඳහන් කරලා තිබුණා. ඒ අනුව දෙමළ ජාතික සම්මානයේ තීරණයක් තවම නිල වශයෙන් අරන් නැහැ කියන අදහසකින් කියවෙන්නේ. ඒත් එක්කම ලංකා කම්කරු කොංග්‍රසයේ නියෝජනය කරන අරුමුගම් තොණ්ඩමන් මන්ත්‍රීවරයා ජනාධිපතිවරණයේදී ඒ සහාය දක්වන්නේ කාටද කියලා හොතාම කියලා නැහැ. මේ එළමෙන සතියේදී මේ සම්බන්ධයෙන් තීන්දුවක් අරගන්නවා. පොදු ජන පෙරමුණත් සහ එක්සත් ජාතික පක්ෂයත් එක්ක ඔවුන් මේ වන විටත් සාකච්ඡා කරලා තියෙනවා කියලා තමයි ඔහු සඳහන් කරලා තිබුණේ. වතුකරයට බලපාන ගැටලු කරුණු 32ක් සම්බන්ධයෙන් ඔහු සාකච්ඡා කරලා තියෙනවා. එතකොට ඊට ප්‍රධාන අපේක්ෂකයෝ දක්වන ප්‍රතිචාරය අනුව ඔවුන්ගේ තීරණය ගන්නවා කියලා වාර්තා වෙනවා. දැනට මුස්ලිම් කොංග්‍රසය එතකොට මනෝ ගණේෂන් එමතිතුමාලා, දිගම්බරම් එමතිතුමාලා, රිෂාඩ් බදියුදීන් එමතිතුමාලා මේ කණ්ඩායම් ප්‍රධාන වශයෙන් සජිත් ප්‍රේමදාස එමතිතුමා වටා ගොනු වී තිබෙන ආකාරයක් පේන්න තිබෙනවා. දෙමළ ජාතික සම්මානයත් ලංකා කම්කරු කොංග්‍රසයත් තමන්ගේ තීරණය ප්‍රකාශයට පත් කරන්න නියමිතයි. ඊපීඩීපී පක්ෂයේ ඩග්ලස් දේවානන්ද මැතිතුමා පොහොට්ටුවට උදව් කරන්න තීරණය කරලා තියෙනවා. ඒ විදිහට තමයි දැනට සෙසු පක්ෂවල කැමැත්ත එවන නැත්නම් මැතිවරණයට සහයෝගය දක්වන්නේ කාටද කියන කාරණේ තීරණය වෙලා තියෙන්නේ.
මේ පුවතත් සමගින් අපි අද දවසේ දේශ ශ්‍රීලංකේ පුවත් විමසුම නිමාවට පත් කරන්නයි සූදානම් වෙන්නේ. අපි ලබන සතියේ සඳුදා නැවතත් හමු වෙමු. ගෙවි යන සතියේ ශ්‍රී ලංකා දේශපාලනයේ උණුසුම් තතිවිත්ති රැගෙන අපිත් සමග සම්බන්ධ වුණේ ශ්‍රී ලංකාවේ සිට මාධ්‍යවේදී මනෝජ් උදටියාවල. මනෝජ්, අපි ඔබට බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා. අපි ලබන සතියේ සඳුදා නැවතත් හමු වෙමු. සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා.
ඔබ සුඛීමඳුර ආයුබෝවන් සුබ
දවසක්.
Enjoy more stories in your language by visiting sbs.com.au.